Honorable Gayantha Karunathilaka, you have 10 minutes. Order, please. Deputy Speaker will come to the chair.
Honorable Gayantha Karunathilaka, you may continue.
Garu Niyojya Kathanayakathumani ප්‍රවාහණය කියන්නේ රටක ජනතාවටත් රටේ සංවර්ධනයටත් බෙහෙවින්ම බලපාන අමාත්‍යාංශයක්. අද මෝටර් වාහන පනත යටතේ නියෝග කීපයක් අනුමත කරන මේ අවස්ථාවේ ඒ පිළිබඳව වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නට මට ලැබීම ගැන මම සතුටු වෙනවා. සාමාන්‍යයෙන් සභානායකතුමත් එක්ක අපි එකඟ නොවන අවස්ථාවලදී තමයි එතුමාගේ කතාවෙන් පස්සේ කතා කරන්නේ. නමුත් අද මේ ප්‍රවාහනය සම්බන්ධව අලුතෙන් හඳුන්වා දෙන නීති ඒ සංශෝධන ඉතාම හොඳයි කියලා තමයි අපිට පේන්නේ. අපිට මොන විදිහකටවත් අමතක කරන්න බැරි කාරණයක් තමයි නියෝජ්‍ය කතානායකතුමනි සියවස් ගණනාවක් තිස්සේ යුගයෙන් යුගයට දියුණු වුණු ප්‍රවාහන පද්ධතියක් මාර්ග පද්ධතියක් අපේ රටට උරුම වී තිබෙනවයි කියන එක. අඩිපාරෙන් බොරළු පාරෙන් තාරපාරෙන් කාපට් පාරෙන් අධිවේගී මාර්ග දක්වා මාර්ග පද්ධතිය සංවර්ධනය වෙද්දී ඊට සාපේක්ෂව දෝලාවෙන් බරකරත්තෙන් ආරම්භ වෙලා අද වන විට විද්‍යුත් මෝටර් රථ දක්වාම අපි රටක් හැටියට ඉදිරියට ඇවිත් තිබෙනවා කියන කාරණේ. නියෝජ්‍ය කතානායකතුමනි ඒ ආපු ගමන් මගේ ඉතිහාසයේ පුරාම ඒ වෙනුවෙන් දායක වුණු ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගත්තු පාලකීන් වගේම දහඩිය හෙළූ කම්කරුවා දක්වාම අපේ ගෞරවය හිමිව යුතුව තිබෙනවා. නියෝජ්‍ය කතානායකතුමනි එහෙම නැතුව ඉතිහාසයේ කරපු හැම දෙයක්ම වැරදි මේවට සම්බන්ධ වුණු හැමෝම හොරු දූෂිතයෝ. දැන් තමයි හරි දේවල් කරන්නේ. දැන් ඉන්නේ ඔක්කොම ශාන්තුවර කියන අදහස ඉඳලා මේ වගේ විෂයක් ගැන කතා කරන්න අපට පුළුවන් කමක් නැහැ. මොකද ඉතිහාසයට නිසි ගෞරවය නොදෙන ජාතියකට වර්තමානයක් හෝ අනාගතයක් පවතින්න පුළුවන් කමක් නැති නිසා. නියෝජ්‍ය කතානායකතුමනි ඒ පදනම මත ඉඳගෙන වර්තමානයේ පණ නැගෙන කාලීන ගැටලුවලට විසඳුම් හොයන එක විශේෂයෙන් මාණ්ඩුවේ වගකීමක්. ඊට අදාළ නව නීති හඳුන්වා දෙන එක මේ සභාවේ සිටින පක්ෂ විපක්ෂ අපකාගේත් වගකීමක් හැටියටයි මම දකින්නේ. අධිවේගී මාර්ගයේ ගමන් කරනකොට ආසනපටි පැළඳවීම අනිවාර්ය කිරීමක් මෙච්චර කල් තිබුණේ ඉදිරිපෙළ යන අයට විතරයි. දැන් මේ පිටිපස්සේ ආසනවල අයටත් ඒක අනිවාර්ය කිරීම ඉතාම කාලෝචිත යෝජනාවක්. එවගේම බීමතින් රිය පැදවීම සම්බන්ධව නව නීති හඳුන්වා දීමත් ඉතා කාලෝචිත යෝජනා හැටියට අපි දකිමු. මොකද අද රටේ සිදුවෙන මිනිස් ජීවිත විනාශ වීමේ ප්‍රධානම එකක් තමයි මේ ඇක්සිඩන්ට්ස්. පළවෙනි තැනට ඇවිල්ලා තිනවා ඒක. ඒ නිසා මේක සුළුපටු කොට තලකන්න කාටවත් පුළුවන් කමක් නැහැ. මේවා සම්බන්ධයෙන් පැවතුණු නීති ක්‍රියාත්මක කිරීම ගැන තිබිච්ච නීති ගැන විශේෂයෙන් මේ පහුගිය කාලේ ඒවා ක්‍රියාත්මක කරන්න ගියාම පැන නැගිච්ච දේවල් ගැන රටේම ජනතාව කතා කරන හැටි අපි පහුගිය දවස්වල දැක්කා. හැම විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල විශේෂයෙන් සමාජ මාධ්‍යවල ලොකු කතාබහක් මේ නීති ක්‍රියාත්මක වීම පිළිබඳව කතා කරා. සමහරු කිව්වා බීමතින් රියපැදවීම සම්බන්ධව පරීක්ෂණ ගැන කතා කරනකොට රංවලකරණය වෙච්ච හැටි ගැන කිව්වා. ඒ වගේම බීමතින් රියපැදවුවාද කියා සොයාගන්න තිබෙන බැලුම් බෝල පොලිසිවල නොතිබීම ගැන ලොකු ආන්දෝලනයක් තිබුණා. අන්තිමේදී පොලිසිය ගුණම් බැහැපු හැටි දකින්න ලැබුණා. ඒ නිසා මේ විෂය බොහොම වැදගත් විෂයක්. මේ රජයේ ආරම්භක ප්‍රධානම ව්‍යාපෘතියක් ලෙස මහා ලොකු සද්දයක් දාලා පටන් ගත්තා ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන. ඒක පටන් ගත්තෙම බස් වලයි ත්‍රිරෝද රථ වලයි කෑලි ගලවල. නමුත් අද වෙනකොටත් ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිය කුමක්ද කියන එක අපිට පැහැදිලි නැහැ. බොහෝ දෙනෙක් ඒක ගැන දන්නේ නැහැ. අපිත් අහනවා මොකද්ද මේ ගැන හරි නීතිය කියලා. ඒ විතරක් නෙමෙයි පාරේ යනකොටත් ඒක හරියට ක්‍රියාත්මක වුණයි කියන එකක් පේන්නේ නැහැ. ඒ වගේම අද වෙද්දී පවතින ප්‍රධාන ගැටලුවක් තමයි පුද්ගලික ප්‍රවාහන රථ කොටසක් ජාලගත සමාගම් සමග සම්බන්ධ වෙලා ඇප් එකක් පාවිච්චි කරමින් හයර් වෙනවා. අනිත් අය වෙනම පුද්ගලිකවත් හයර් වෙනවා. විශේෂයෙන්ම සංචාරක කලාපවල මේ දෙපිරිස අතර මතභේද නිතර ඇති වෙනවා. රජයේ මේ සම්බන්ධව වහාම මැදිවත් වෙලා මේ දෙපිරිස අතර ඇති වෙලා තියෙන මේ ගැටලුකාරී තත්ත්වයට විසඳුමක් ලබා දීමත් අවශ්‍යයි කියන එක මම කියන්න කැමතියි. මේ දෙපිරිසේම අය කියනවා රට අනුරට කියලා අපි ස්ටිකර් ගහගෙන තමයි ගියේ කියලා. ඒ නිසා මේ දෙපිරිසටම සාධාරණ විසඳුමක් ලබා දෙන්න පුළුවන් නම් වටිනා කමක් තියෙනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ වගේම මීට කලකට පෙරපටන් පවතින ගැටලුවක් තමයි අලුතෙන් එන වාහනවලටයි මෝටර්සයිකල් වලටයි නම්බර් ප්ලේට් නොලැබීම. අර මතකයි ඇමතිතුමා එක වෙලාවක් අපේ මුජිබර් රහුමන් මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් ඇහුවාම අතුරු ප්‍රශ්නයකට උත්තර දෙනකොට කිව්වා, මන්ත්‍රීතුමනි අපි හිතනවා නොවැම්බර් 15 වෙනිදා වෙනකොට නම්බර් ප්ලේට් ලබා දෙන්න අපට පුළුවන් වේවි කියලා. එතුමා කියනවා මම පිළිගන්නවා දැනට නිසියාකාරව නම්බර් ප්ලේට්ස් නැතුව යම් වාහන ප්‍රමාණයක් පාරේ ධාවනය කරන්න සිදු වෙලා තිබෙනවා කියලා. මම හිතනවා මේ නොවැම්බර් 15 වෙනිදායින් පසුව ඒ ප්‍රශ්නය වේගයෙන් විසඳන්න අපට පුළුවන් වෙයි කියලා. බොහෝ විට නොවැම්බර් 15 වෙනිදා දක්වාත් ඒ අතර මැදත් තාවකාලික සොලියුෂන් එකක් ලබා දීමේ කටයුත්ත ලබන සතිය අපි පටන් ගන්නවා කියලා ගිය අවුරුද්දේ සැප්තැම්බර් 26 වෙනිදා ප්‍රශ්නයකට උත්තරයක් හැටියට තුමා දෙනවා. නමුත් නොවැම්බර් 15 වෙනිදා පහුවෙලා දැන් ජනවාරි 15ටත් ලඟ වෙලා තියෙනවා. තාමත් නම්බර් ප්ලේට් ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න රජයට බැරි වෙලා තිබෙනවා. ඒ වගේම නියෝජ්‍ය කතානායකතුමනි, මේ ශේෂ්ත්‍රයේ දියුණුව වෙනුවෙන් ජනාධිපතිතුමා අයවැය කතාවෙත් බොහොම කාරණා කීපයක් ගැන සඳහන් කරා. අපි හිතනවා පහුගිය අයවැයේදී වගේ ඒවා කතාවට පමණක් සීමා නොවි, කතාබස් වලට පමණක් සීමා නොවි, මේ බස් ප්‍රශ්න, දුම්රිය ප්‍රශ්න මේව විසඳීම සඳහා ඒ කියපු කාරණා ඉවහල් කරගනී කියලා. එතුමා කිව්වා අයවැයේදී ප්‍රවාහන සේවය ශක්තිමත් කරනවා කියලා රුපියල් මිලියන 67,200ක් වෙන් කරනවා කියලා. දුරගමන් සේවා බස් රථ 600ක් ගෙන්වන බව එතුමා කිව්වා. අලුතින් දුම්රිය බලවේග කත්තර 5ක් ගෙන්වන්න කටයුතු කරනවා කිව්වා. ඉතින් දැන් අවුරුද්ද ආරම්භ වෙලා තිනවා. අපි බලාපොරොත්තු වෙනවා මේවට කාලවකවානු දාගෙන නියම වෙලාවට ඒ ටෙන්ඩර් පටිපාටි ක්‍රියාත්මක කරලා මේ මුදලින් උපරිම ප්‍රයෝජනයක් රටට ලබා දෙයි කියලා. නියෝජ්‍ය කතානායකතුමනි, අර කරත්තය අදින ගවයා පිටුපස්සේ ගැලයෙනවා වගේ මේ ආණ්ඩුව දේශපාලන වේදිකාවේ කියපු හැම වචනයක්ම දෛවෝපගත විදිහට දැන් ආණ්ඩුව පස්සෙන් එන්න පටන් ගෙන තියෙනවා. අපිට මතකයි ජනාධිපතිතුමා පහුගිය දවස්වල කිව්වා මත්තලට ගුවන් යානියක් ආපු එකත් ප්‍රවෘත්තියක්ද කියලා. නමුත් පසුගිය දවසක අපි දැක්කා ආපදා තත්ත්වය නිසා හානි වුණු දුම්රිය පොළ ප්‍රතිසංස්කරණය කරලා එතෙන්ට කෝච්චියක් ආපු එකත් ප්‍රවෘත්තියක් වෙච්ච හැටි අපි දැක්කා. ඒ වෙලාවේ ඇමතිවරු විශේෂ නැටුමකුත් දාලා පෙන්නුවා. මිනිස්සු නම් ඒ නැටුමට කිව්වේ ආපදා වන්නම කියලා. ඉතිහාසයේ ඇති කළ මහා දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියේ ඉඳලා මේ පුංචි ව්‍යාපෘති විවෘත කරද්දී ඇමතිවරු නටලා පෙන්නුවා නම් අද වෙනකොට ගජවා වන්නම, මදුරා වන්නම වගේ වට වඩා සමහර විට ඇමති වන්නම ජනප්‍රිය වෙන්න තිබුණා. එනිසා නියෝජ්‍ය කතානායකතුමනි මේ ප්‍රවාහන ශ්‍රේෂ්ඨය ගැන කතා කරන විට අපි කාගෙත් අවධානය යොමු යුතු වැදගත්ම දේ තමයි නිතර නිතර අහන්න ලැබෙන මේ මාරක රියානතුරු ප්‍රශ්නේ. පහුගිය අවුරුද්දේදී රටම කම්පාවට පත් කරන මාරක රියානතුරු ගණනාවක් වාර්තා වුණා. ජීවිත ගණනාවක් අපට අහිමි වුණා. මේක බරපතල සමාජ ප්‍රශ්නයක් අද වෙනකොට නියෝජ්‍ය කතානායකතුමනි. මේ වන විට වැඩිම ජීවිත හානියක් සිදුවෙන මට්ටමට රියානතුරු බහුලව වී තිබෙනවා. ඇමතිතුමා දැන් කිව්වා පළවෙනි තැන ඇවිල්ලා තියෙනවා කියලා ජීවිත හානි වලින් රියානතුරු වල. හැම වසරකම දහස්
ගණනක්
හැම වසරකම රියානතුරු නිසා ජීවිත විශාල සංඛ්‍යාවක් අහිමි වෙනවා, තුවාල ලබනවා, ආබාධිත බවට පත් වෙනවා. මම තව විනාඩියකින් අවසන් කරන්නම්. එනිසා තමන්ගේ ජීවිතවල වගේම අන්‍යයන්ගේ ජීවිතවලටත් ගරු කරන ආදරය කරන රියදුරම් පිරිසක් ඇති කරන්න අපි කටයුතු කළ යුතුව තිබෙනවා. දැන් ඇමතිතුමා කිව්වා වගේ පාසල් දරුවෝ ප්‍රවාහනය කිරීමේදී තව අලුත් නීති ගෙන එක හොඳයි. මගීන්ගෙත් රියදුරන්ගෙත් පදිකීන්ගෙත් දරුවන්ගෙත් මේ හැමෝගෙම ආරක්ෂාව වෙනුවෙන් තමයි මේ නීති ගෙන්නේ. සමහර නීති ජනප්‍රිය නොවෙන්න පුළුවන් මුලදී. නමුත් ජනතාවගේ ආරක්ෂාව තමයි වැදගත් වෙන්නේ. ඒ වගේ මම අවසාන වශයෙන් කියන කැමති මේ ග්‍රාමීය ප්‍රදේශවල අදටත් කරුවල වැටුණාට පස්සේ බස් නැති ප්‍රශ්නයක් තියෙනවා. සමහර ග්‍රාමීය පාරවල් තිබුණු බස් එකක් වැඩ කරන්නේ නැහැ කියලා. සම්බන්ධීකරණ කමිටු වලට ගියාම මේක බරපතල විදිහට බොහෝ දෙනෙක් මතු කරනවා. මේ ගැනත් ඉක්මනින් අවධානය යොමු කරන්න කියලා අපි ඉල්ලා හිටිනවා. මම මතක් කරන්න කැමති මේ ප්‍රවාහනයත් හරියට රටක නහර පද්ධතිය වගේ බව. කොවිඩ් වසංගතයේ කාලේ රට ලොක්ඩවුන් වුණාම වුණ දේ අපිට මතකයි. ප්‍රවාහන පද්ධතිය සාර්ථක නම් විතරයි ගමේ ආර්ථිකයේ නගරයට යන්නේ, නගරයේ ආර්ථිකයේ ගමට එන්නේ කියන කාරණය මතක් කරමින් මේ අද ගේන නීති ඇත්ත වශයෙන්ම රටකට අවශ්‍ය නීති. ප්‍රමාද වෙලා හරි මේවා ගේන ලැබිච්ච එක ගැන අපි සතුටු වෙනවා. අපි ඒ ගැන අපේ සහාය පළ කරන බව ප්‍රකාශ කරනවා. එනිසා මේ තව තවත් ඇමතිතුමා විග්‍රහ කර අද ගේන ඒවාට අමතරව එතුමාගේ සැලසුම් කීපයක් ගැන ඒ හැම එකක්ම කඩිනමින් ගෙනල්ලා මේ මාරක රිය අනතුරු වළක්වා ගැනීම සඳහා ගත හැකි ගත යුතු සියලුම පියවර ගන්න හැටියට ඉල්ලා සිටිමින් මට විනාඩි කීපයක් අමතරව ලබා දීම ගැන ඔබතුමාට ස්තුති කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.